ਧਰਮਾਨੁਸ਼ਾਸਨ ਆਵੇ। ਦੇਸ਼ਕਿਆਨੰਦ ਵਹਾਂਸੇ ਹੋਰਨ ਪੋਕਨੂ ਵਿਟ ਸ੍ਰੀ ਵਿਨਯਾਲੰਕਾਰਾਮ ਵਾਸੀ ਆਚਾਰਯ ਪੂਜਪਾਦ ਕੁਕੁਲਪਨੇ ਸੁਦਸੇ ਸਵਾਮੀਂਦ੍ਰਨੰਦ ਵਹਾਂਸੇ ಗೌರವನೀಯ ದೇಶಕನನ್ ವಹನ್ಸೆಗೆ ವೆಡಮ ಬೀಮೇನ್ ಸಮ ಇರಿದಾ ದಿನಕಮ ಪವತ್ತುನ ಧರ್ಮದೇಶನಾ ಮಾಲಾವ ಮಜ್ಜುಮಿನಿಕಾಯಿ ವತ್ತೂಪಮ ಸೂತ್ರ ಅಸುರೆನ್ ಚಿತ್ತೋಪಕ್ಲೇಶ ಧರ್ಮ ಹೆವತ್ ಸಿತ ಕಿಲಿಟಿಕರಣ ಧರ್ಮ ಪಿಡಬಂದ ವಿಗ್ರಹ ಕೆರಣ ಧರ್ಮಾನುಶಾಸನಾ ಮಾಲಾವೆ ಅದ ಪಸ್ವನ ಧರ್ಮಾನುಶಾಸನಾವ
ಸಾಧು ಸಾಧು ಸಾಧು
ಸಮಂತ ಚಕ್ರವಾಲೇಸೋ ಅತ್ರ ಗಚ್ಛಂತು ದೇವತಾ ಸದ್ಧಮ್ಮಂ ಮುನಿರಾಜಸ್ ಸುನಂತೋ ಸಗ್ಗಮೊಕ್ಕದಂ ಧಮ್ಮಸವನ ಕಾಲೋ ಅಯಂ ಭದಂತ ಧಮ್ಮಸವನ ಕಾಲೋ ಅಯಂ ಭದಂತ ಧಮ್ಮಸವನ ಕಾಲೋ ಅಯಂ ಭದಂತ
ಸಾಧು ಸಾಧು ಸಾಧು
ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್
ಸಾಧು ಸಾಧು ಸಾಧು
ಮಖೋ ಚಿತ್ತಸ್ ಉಪಕ್ಕಿಲೇಸೋತಿ ಇತಿ ವಿದಿತ್ವಾ ಮಖಂ ಚಿತ್ತಸ್ ಉಪಕ್ಕಿಲೇಸಂ ಭಜಹತಿ
ಸಾಧು ಸಾಧು ಸಾಧು
ಸದ್ಧಾವಂತ ಪಿನ್ನತುನಿ ಹೆಮದಿನಾಮ ಟಿಕ ವಿಲಾವಕ್ ಧರ್ಮ ಶ್ರವಣೇ ಕರನ್ನಟ ಸೂದಾನಂ ವೆನ್ನೆ ಮಜ್ಜಿಮ ನಿಕಾಯೇ ವತ್ತೂಪಮ ಸೂತ್ರೆ ಅಸುರು ಕೊಟ್ಟಗೆನ ಪವತ್ತನ ಚಿತ್ತೋಪಕ್ಲೇಶ ಧರ್ಮ ಪೆಹದಿಲಿಕರನ ಧರ್ಮದೇಶನಾ ಮಾಲಾವಿಹಿ ಅದ ಪಸ್ವನಿ ಧರ್ಮದೇಶನಾವ ಅದ ದವಸೇ ඒ චිත්තෝපක්ලේශ ධර්මයන් අතර පස්වෙනුවට සඳහන් වෙන චිත්තෝපක්ලේශය හෙවත් මක්ඛය මකු බව ගුණමකු බව පැහැදිලි කරමිනුයි අද දවසේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මක්ඛෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා මක්ඛං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ආරේ ශ්‍රාවකය එහෙම නැත්නම් නිවන් දැකීමේ අපේක්ෂාවෙන් ಗುಣධම් වඩන තැනැත්තා මේ ಗುಣමකු භාවය තමන්ගේ సంతානය කිලිටි කරන නිවන් මග අහුරාලන ಗುಣධම් වඩන්නට බාධා කරන උපක්ලේශ ධර්මයක් කියන බව නිවැරදිව අවබෝධ කොටගෙන ඒ ಗುಣමකු භාවයේ නැමැති උපක්ලේශ ධර්මයේ දුරු කිරීම සඳහා කටයුතු කරන බව මේ කාරණේ මාතෘකා කොටගෙන අද දවසේ අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ಗುಣබකු භාවය කියලා කියන්නේ කුමක්ද? ඒ ಗುಣමකු බව කවර ආකාරයෙන්ද අපේ සිත් සතන් තුළ මතුවෙන්නේ? ಗುಣමකු බව ඇති වෙන්නට බලපාන හේතු මොනවද? ඒ වගේම ಗುಣමකු භාවය දුරු කරලා ಗುಣගරුක භාවය අපේ සිත් සතන් තුළ ඇති කර ගැනීම සහ එය නිවන් දැකීමෙහිලා කොතෙක් උපකාර වෙනවද කියන මේ කාරණා පැහැදිලි කරමිනුයි අද දවසේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. ಗುಣමකු භාවය කියලා කියන්නේ එහෙම නැත්නම් මේ මක්ඛ කියන ක්ලේශ ධර්මයෙන් හඳුන්වන්නේ අන් අයගේ ಗುಣ මකා දමන බව. විශේෂයෙන්ම තමන්ට අන් අයගෙන් ලැබුණු උපකාරය, අන් අයගෙන් ලැබුණු සහයෝගය, අන් අයගෙන් ලැබුණු සත්පුරුෂ සත්කාරය අමතක කරන අවලංගු කරන ඒ වගේම ඒ නොසලකා හරින ගතිය තමයි ඒ මකා දමන ගතිය තමයි මේ ගුණ මකු භාවයේ හැටියට හඳුන්වන්නේ. ඒ වගේම තමන්ට කරන උපකාරයේ පමණක් නොවේ ලෝකේ අන් අයගේ උනත් ගුණය දකින්නට කැමති නැති බව, ගුණය අගය කරන්නට මතු කරන්නට නොකමැති බව, පවතින ගුණය යටපත් කරන මකා දමන අවලංගු කරන ස්වභාවය තමයි ගුණමකු භාවය කියලා කියන්නේ. මේ ඊටාම ප්‍රබල ක්ලේශ ධර්මයක්. එය ලෝකයට තරම් අනර්ථයක් නොවෙනවා වගේ පෙනුනට තමන්ගේ සිත කිලිටි කරන විශේෂයෙන් ගුණ දියුණු කරගන්නට ප්‍රධාන වශයෙන් බාධා කෙරෙන නිවන් මඟ අවහිර කරන ප්‍රබලම ක්ලේශ ධර්මයක් චිත්තෝපක්ලේශ ධර්මයක් තමයි මේ ගුණමකු භාවය කියලා කියන්නේ. ඒ මොකද අන් අයගේ ගුණේ දකින්නට කැමති නැති තැනැත්තා ඒ ගුණය අවලංගු කරන තැනැත්තා තමන්ගේ సంతානය තුළ ඒ ගුණ මතු කරගන්නට සමත් වෙන්නේ නැහැ. ඒ ගුණමකු භාවයම ඔහුගේ సంతානෙහි ගුණ මකා දමන්නටත් ප්‍රධාන සාධකයක් වෙනවා. අන්න ඒ නිසයි එය නිවන් මඟට ප්‍රධාන බාධකයක් වෙන්නේ. මේ ගුණමකු භාවය ක්‍රම හතරකින් අපේ සාමාන්‍ය සමාජයේ එක් එක්කෙනා තුල ප්‍රකට වෙන ආකාරය අපට දකින්නට පුළුවන් පුද්ගලයන් ඇසුරු කරද්දී. පළවෙනි ක්‍රමය තමයි තමන්ට අන් අයගෙන් ලැබුණු උපකාරය, සහයෝගය, අන් අයගේ ගුණය සුළු කොට තැකීම. දෙවනි ක්‍රමය තමයි ඒ අන් අයගෙන් තමන්ට ලැබුණු උපකාරයම අන් අයගේ ගුණයම අගුණයක් හැටියට දැකීම. තුන්වෙනි ක්‍රමය තමයි ඒ තමන්ට ලැබුණු උපකාරය, සහයෝගය කිසිම ප්‍රයෝජනයක් නැති නිෂ්ඵල ක්‍රියාවක් හැටියට එහි නිෂ්ඵල භාවයේ මතුකොට සිටීම කතා කිරීම. හතරවෙනි ක්‍රමය තමයි ඒ ගුණය ਸਰව සම්පූර්ණයෙන්ම අවලංගු කොට, නිෂේධ කොට, යටපත් කොට මකා දමා කතා කිරීම, ක්‍රියා කිරීම. මේ ක්‍රම හතරෙන්ම පුද්ගල సంతානෙහි මේ ගුණමකු භාවයේ ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒක ඒ පුද්ගලයා සිතන ආකාරය තුලත් මතුවෙනවා, කතා කරන ක්‍රියා කරන ආකාරය තුලත් එය ප්‍රකට වෙනවා. ඉතින් යම්කිසි කෙනෙක් තමන්ගේ సంతානය තුල ඒ දුර්ගුණේ මතුවෙනකොට නිවැරදිව හඳුනාගෙන දුරු කරගන්නට සමත් වුනොත් එය සමාජගත වෙන්නේ නැතිව, ඒ කියන්නේ වචනෙන් ක්‍රියාවෙන් එය සමාජය තුල ක්‍රියාත්මක නොවි, අපි මීට ඉහතදී කතා කළා ක්ලේශ ධර්මයන්ගේ අවස්ථා තුනක් තියෙනවා, අනුසය, පරිඋත්ථාන සහ ව්‍යතික්‍රමන. ඒතර අපි හැමදෙනාගේම චිත්ත సంతානයන්හි දුබලකම් පවතින්නට පුළුවන්. නමුත් ඒවා කාරණයක් පැමිණෙනකොට අවදි වෙනවා. ඒ අවදි වෙනකොට තමයි මේ බඳු ක්ලේශයක්, මේ බඳු දුබලකමක් තියෙනවා කියලා අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අවස්ථාවේ අපට සිහිය නුවණ තිබුණොත් ඒ ක්ලේශය අවදි වෙන අවස්ථාවේදීම හඳුනාගෙන දුරු කරගන්න පුළුවන්. ඒ අවස්ථාවේ හඳුනා ගන්නට සිහිනුවන අවදි කර ගන්නට අපේ සමත් නොවුනොත් ඒ තනත්තාගේ මනසේ මතුවෙනේ දුර්වලකම වචනෙන් ක්‍රියාවෙන් සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එය තමයි ව්‍යතික්‍රමන අවස්ථාව හැටියට හඳුන්වන්නේ. එතකොට අපි ඔය සිහිපත් කළේ අන් අය කතා බහ කරනකොට සමහරුගේ මුවින් පිට වෙනවා ඒ තමන්ගේ సంతානෙහි පවතින අන් අයගේ ගුණය, අන් අයගේ උපකාරය, අන් අයගේ සහයෝගය අගේ නොකරන බව. ඒ දුර්වලකම මේ ක්‍රම හතරෙන්ම ඔවුන්ගේ කතා බහින් පිට වෙන ආකාරය අපට සමාජය ඇසුරු කරනකොට ඕනෑ තරම් අහන්න දකින්න ලැබිලා තියෙනවා. පළවෙනි ක්‍රමයේ හැටියට අපි සිහිපත් කළේ අන් අය විසින් කරපු උපකාරයේ සුළු කොට තැකීම. දැන් සමහර වෙලාවට දරුවන්ට තමන්ගේ මව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන් ලැබුණු උපකාරය පිළිබඳව පවා ඒ අය ලොකු මහත් වුනහම සමහර වෙලාවට ඒ අම්මා තාත්තගෙන් ලැබුණු සහයෝගයේ පවා සුළු කොට තකනවා. අම්මා තාත්තා හැටියට ඉතින් මට පුංචි කාලේ යම් යම් දේවල් කරලා දුන්නා තමයි. නමුත් ඒ කරලා දීපු දේ බොහොම සුළු දෙයක්. මම අද මේ තැන ඉන්නේ, මේ මට්ටමට මම දියුළු වෙලා ඉන්නේ මගේ උත්සාහය නිසා. මගේ ස්වශක්තියෙන් තමයි මම අද මෙතනට ඇවිත් ඉන්නේ. අනිත් අය මට කරපු දේවල් බොහොම ස්වල්පයි. ගුරුවරුන්ගෙන් මම ඉගෙනගත්තු දේ බොහොම ටිකයි. මම සෝත්සාහයෙන් තමයි අද මේ ඉන්න තැනට මගේ දැනුම හැකියාව වර්ධනය කරගත්තේ කියලා සමහර වෙලාවට මව්පියෝ විසින් කරපු ගුරුවරු විසින් කරපු උපකාරය පවා බොහොම සුළු දෙයක් හැටියට සලකනවා. තමන් විසින් කරගත්තු ගොඩනගාගත්තු දේ තමයි ඊට වඩා උසස් කියන தත්වේ. ඊළඟට දෙවනි ක්‍රමය තමයි ඒ අන් අයගේ ගුණයම අගුණයක් හැටියට සමහරු දකිනවා, කතා කරනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපට ඇහෙනවා ඇතැම් කෙනෙක් ප්‍රකාශ කරනවා මේගොල්ලෝ මට උදව් කරනවා කියලා ඒ අයගේ උදව්ව බලාගෙන ඉන්න ගිහිල්ලා තමයි මට මෙච්චර වැරදුනේ. එතකොට ඒගොල්ලෝ දීපු උපදෙස් අනුව කටයුතු කරන්න ගිහිල්ලා තමයි අද මම මේ තැනට ඇදගෙන වැටලා තියෙන්නේ. මම කල්පනා කරපු විදිහට මට ඕන හැටියට මේ කටයුතු සැලසුම් කළා නම්, වැඩ කළා නම් අද මම මීට වඩා හොඳ තැනක ඉන්නවා. මේ අයගේ උපදෙස් ගන්න ගිහිල්ලා, මේ අයගේ උදව් ගන්න ගිහිල්ලා තමයි අද මට මේ වගේ හානියක් වෙලා තියෙන්නේ කියලා අර තමන්ගේ ජීවිතයේ ඇති වෙලා තියෙන යම් යම් පරිහානිදායක තත්ත්වයන් අනුන්ගේ උදව්ව නිසායි එහෙම සිද්ධ වුනේ. එහෙම නැත්නම් අනිත් අය තමන්ගේ ජීවිතයට මැදිහත් වෙච්ච නිසා, ඒ අයගේ උදව්ව බලාගෙන ඉන්න ගිය නිසා, අනිත් අය තමන්ට උපදෙස් දීලා ඒ උපදෙස් මත කටයුතු කරන්න ගිය නිසා තමයි දැන් තමන්ට මේ හානිය වෙලා තියෙන්නේ කියලා ඇතම් කෙනෙක් කල්පනා කරනවා. දැන් හුඟක් වෙලාවට මව්පියෝ දරුවන්ගේ යහපත ගැන හිතලා ඒ දරුවන් ආවාහ විවාහ කරලා දෙද්දී වඩා සුදුසු කෙනෙක් තෝරා දෙන්නට මව්පිය උනන්දු වෙනවා. නමුත් දරුවාගේ යම්කිසි සාංශාරික අකුසල කර්මයක් නිසා හරි, ඒ දරුවාගේ ඇවතුම් පැවතුම් වල දුර්වලකමක් නිසා හරි, පසු කාලීනව ඒ විවාහ ජීවිතයේ යම් යම් කම්කටොළු බහුල තත්ත්වයකට පත් වුනොත් බොහෝ දරුවන් කියන දෙයක් තමයි මේ අම්මා තාත්තා හොයලා දීපු විවාහය නිසා තමයි මෙහෙම වුනේ. අපි කෙනෙක් හොයාගත්තා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. අපි හොයාගත්තු අයත් එක්ක විවාහ වෙන්න අපිට ඉඩ දුන්නේත් නැහැ. එහෙම වුණා නම් මීට වඩා ලොකු යහපතක් අපිට සිද්ධ වෙනවා. මේ දුක විඳින්නට සිද්ධ වෙන්නේ නැහැ. මේ අම්මා තාත්තා හොයලා අපේ කරේ එල්ලපු එක නිසා තමයි අපි අද මෙහෙම දුක් විඳින්නේ කියලා අර අම්මා තාත්තා ඒ තරම් කැප වෙලා කටයුතු කළේ දරුවන් දුකටපත් කරන්නට නෙමෙයි, දරුවන් විනාශ කරන්නට නෙමෙයි. නමුත් අර දරුවා තමන්ට යම්කිසි සාංශාරික අකුසල කර්මයක් නිසා හරි, තමන්ගේ දුර්වල පැවැත්ම නිසා හරි, කවර හෝ හේතුවක් නිසා තමන්ට අත්විඳින්නට වෙන යම් යම් දුක්ඛ පීඩාවන් අර මව්පියන් විසින් තමන්ගේ ජීවිතයට මැදිහත් වීම නිසා ඒ අයගේ සහයෝගයක් හැටියට මට මේ ලැබිච්ච දේ තමයි කියලා අර තමන්ගේ පීඩාව අනුන් මත පටවන්නට, ඒකට වැරදිකාරයෝ අන් අය තමයි, ඒකට වග කියන්න ඕන මේ මගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච අය තමයි කියලා ඒ විදිහෙන් කල්පනා කරන, කතා කරන අවස්ථා ඕනෑතරම් අපේ සමාජයේ ඇහෙනවා, හමු වෙනවා. ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි ඒ අන් අයගෙන් ලැබිච්ච උපකාරය නිෂ්ඵල කොට සිතීම, කතා කිරීම. ඒ කියන්නේ අම්මා තාත්තගෙන් මට යම් යම් දේවල් පුංචි කාලේ ලැබුණා තමයි. නමුත් ඒවෙන් මට වෙච්ච අමුතු යහපතක් නැහැ. ඒගොල්ලෝ අනිත් අයටත් දෙන දේ මටත් දුන්නා තමයි. හැබැයි ඒකෙන් මට මගේ ජීවිතේ අමුතු වෙනසක් සිද්ධ වුණේ නැහැ. මේ මම ගොඩනගාගත්තු දේවල් මත තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන් සැකසීලා තියෙන්නේ. ඒගොල්ලෝ මේගොල්ලෝ යම් යම් දේවල් කළා වුණාට ඒවෙන් මට අබමල් රේණුවකවත් මට අමුතු යහපතක් උනේ නැහැ කියලා අර මව්පිය හෝ ගුරුවරු හෝ එහෙම නැත්නම් යාළු මිත්‍රයෝ හෝ ඥාතීන් හෝ ඒ අය තමන්ට කරපු උපකාරයේ සත්කාරය, සද්භාවය, ඒවා කිසිම පළකට නැති නිෂ්ඵල ක්‍රියාවන් හැටියට ඒ අන් අයගේ උපකාරයෙන් නිෂ්ඵල වූවක් හැටියට දක්වලා කතා කරන ස්වභාවය. ඊළඟට හතරවෙනි ක්‍රමය තමයි සර්ව සම්පූර්ණයෙන්ම ගුණය අවලංගු කිරීම. ඒ කියන්නේ අම්මා තාත්තා මට මොනවද කරලා තියෙන්නේ, ඒ වගේම මගේ ඥාතීන් මට මොනවද කරලා තියෙන්නේ, ඒ වගේම මගේ සහෝදරයෝ, මගේ මිත්‍රයෝ මට මොනවද කරලා තියෙන්නේ කියලා කෙලින්ම කිසිම දෙයක් Tamanට ඒ අයගෙන් සිද්ධ වුණේ නැහැ. කිසිම ප්‍රතිලාභයක්, ප්‍රයෝජනයක් මොනම ආකාරයකින්වත් සිදු නොවුණු ආකාරයට සිතන, කතා කරන ස්වභාවය. එතකොට දැන් මේ විදිහට ඔවුන්ගෙන් වචන පිට වෙන්නේ ඔවුන්ගේ චින්තනය, කල්පනාව ඒ විදිහට හැසිරෙන නිසා. ඒ වගේම සමහර වෙලාවට ඇතම් කෙනෙක් තමන්ගේ මනසෙන් යම් ප්‍රමාණයකට අන් අය කරපු දේ ඇගීමට ලක්ුණා වුණත් අනිත් අයට රිද්දන්න මේ විදිහින් කතා කරන්නත් පුළුවන්. ඒක වෙනම කාරණයක්. එතකොට එතනදී අර ද්වේෂයේ පදනම් කොටගෙන අනිත් අය හිලාතලා දකින්නට එහෙම කටයුතු කරනවා වෙන්නට පුළුවන්. හැබැයි මනසේ යම්කිසි ඇගීමක් යම් ප්‍රමාණයකට තියෙන්න පුළුවන්. නමුත් අන් අයට රිද්දන්නට එහෙම කියන අවස්ථා තියෙනවා. එතකොට එතන තියෙන්නේ ගුණමකු භාවයට වඩා අර ගුණය අගය නොකරන ගතිය. ඒ අනිත් අයට රිදවන, අනිත් අයට පීඩා කරන, අනිත් අයට ඒකෙන් වෙහෙසක් ඇති කරන්න උත්සාහ කරන ගතියක් තමයි ද්වේෂ මූලික වෙත නැති වෙන්නේ. ඒකත් දුර්ගුණයක් තමයි. නමුත් යම්කිසි කෙනෙක් මනසින්ම හදවතින්ම ඒ අනිකාගේ ගුණය දකින්නේ නැතිනම් ඒක බරපතල හානියක් වෙනවා. තමන්ගේ නිවන් මගට, තමන්ගේ විමුක්ති මගට, තමන්ගේ චිත්තසංතානයේ කෙලසන, තමන්ගේ ගුණ නසන, තමන්ගේ සද්භාවයන් විනාශ කරන උපක්ලේශ ධර්මයක් වෙන නිසයි බුදුරජාණන් වහන්සේ මෙය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ වගේම පින්තුනේ සමහර වෙලාවට අපි මුලින් සිහිපත් කළා ඒ තමන්ට උදව් කරපු අය සම්බන්ධව විතරක් නෙමෙයි ලෝකේ අනිත් අයගේ ගුණයත් මේ අය දකින්නට කැමති නැහැ. ඒක මතු කරන්නට, අගය කරන්නට කැමති නැහැ. දැන් තව කෙනෙකුගේ ගුණයක් පිළිබඳව අන් අය විසින් කතා බහ කරනවා නම්, යාළු මිත්‍රයෝ එකතු වෙලා යම් කෙනෙකුගේ ගුණය අගය කරනවා නම්, එබඳු තැනකට මේ ගුණමක පුද්ගලයා පැමුණුනොත් ඔහු කල්පනා කරන්නේ නෑ, ඕවා එච්චර ওই විදිහට අපි අගය කළා වුණාට මේ මිනිසුන්ගේ පුද්ගලික ජීවිතේ මොන දුර්වලකම් තියෙනවද දන්නේ නෑ. අපි දන්නේ නෑනේ මිනිස්සු හාරවුස්සලා බලන්න, අපිට කපලා බලන්න බැහැනේ. ඒ නිසා ඔය පිටින් එක එක්කෙනා කියන જાති ওই විදිහට විශ්වාස කරගෙන මිනිස්සුන්ව අගය කරන්න පුළුවන් කමක් නෑ. අවසානයේ අපිත් වැරදිකාරයෝ වෙන්නට පුළුවන් කියලා සමහර වෙලාවට අර සමාජයේ පිළිබඳව බොහෝම ਵਿਚාරපූර්වක හැඟීමෙන් කටයුතු කරන ස්වરૂපයෙන් මේ ගුණමක භාවය මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ වංචක ධර්ම හැටියට. දැන් වංචක ධර්ම කියලා කියන්නේ තමන්ගේ මනසේ මතුවෙන සද්භාවයක් හැටියට, යහගුණයක් හැටියට මේ දුර්ගුණ අපේ මනසේ මතුවෙනවා. එතකොට දැන් මේ ගුණමක පුද්ගලයාට ඇතැම් විට ඒ තමන්ගේ මනසේ අන් අයගේ ගුණය අගය කරන්නට නොකමැති බව, ඒක අවලංගු කරන ගතිය, ඒක යට කරන ගතිය ඔය සමාජයේ පිළිබඳ ਵਿਚාරපූර්වක මනසින් ජීවත් වෙනවා වගේ ඒ ਵਿਚාරපූර්වක වේශයෙන් මතුවෙන්නට පුළුවන්, ප්‍රඥාවේ වේශයෙන් මතුවෙන්නට පුළුවන්. අපි නිකන් අනිත් අය කියන පමණටම පුද්ගලයෝ ගැන අන්ධ භක්තියෙන් කටයුතු කරන එක සුදුසු නැහැ. එහෙම භක්තිමත් වෙලා හරියන්නේ අපි පුද්ගලයෝ ගැන හොයලා බලන්න ඕන. හොයලා බලන්නේ නැතුව නොදන්න දෙයක් පිළිබඳ ওই විදිහට අපි අමුතුවෙන් අගය කරන්න ඕන නැහැ කියලා සමහර වෙලාවට අර ਵਿਚාරපූර්වක ප්‍රඥාමූලික ස්වરૂපයෙන් අන් අය විසින් අර මතු කරලා දක්වන ගුණය යට කරලා ඒ ගැන කතා නොකර ඉන්න තත්ත්වෙට පත් කරන්නට පෙළඹෙනවා. ඒ වගේම සව සමහර වෙලාවට අර අත්කාමතාවයෙන් එහෙම නැත්නම් අන් අයට යහපතක් කිරීමේ අදහස වගේ ගුණය අවලංගු කරන ගතිය, ගුණය යට කරන ගතිය මතුවෙන්නත් පුළුවන්. මෙහෙම විවිධ වංචක ධර්ම තුළින් ඒ දුර්ගුණේ මතුවෙන්න පුළුවන්. ඒ අනුන්ගේ යහපත කැමති බව කියලා අදහස් කළේ පිනතුනේ. දැන් අපි හිතමු දරුවෙකුගේ යම් කිසි හොඳ ගුණයක් තියෙනවා නම්, එතකොට වැඩිහිටියෙක් හැටියට, අම්මා තාත්තා හැටියට මේ ගුණමකු භාවය තමන් තුළ තියෙනවා නම් ඒක මතුවෙන්න පුළුවන්. ඒගොල්ලෝයි පොඩි හොඳක් කළාම ඕක මහා ලොකුවට අගය කරන් පස්සේ ඒගොල්ලෝ ඕනවට වඩා මාන්නෙන් ඉදිමෙනවා. ඒකෙන් ඒගොල්ලන්ට අනර්ථයක් වෙන්නේ. ඒ නිසා ඔය පොඩි ගුණයක් තිබුණා කියලා ඒක ඕනෑවට වඩා මතු කරලා පෙන්වන්න හොඳ නැහැ. ඒව ගැන වැඩිපුර අපි කතා කරන්න ඕන නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට යහපතක් වෙන හැටියට අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා මේක වැඩි මතු කරන්න හොඳ නැහැ වගේ. පිනතුනේ අන් අයගේ යහපත පිළිබඳව සිතලා බලලා අන් අයට අධිමානය ඇති වෙන්නට පුළුවන් තැන්වල ඒව වැළැක්වීම වරදක් නෙමෙයි. ඒ වගේම අර මුලින් සඳහන් කළා වගේ සමාජයේ පිළිබඳ ਵਿਚාරපූර්වක වීම වරදක් නෙමෙයි. ਵਿਚාරපූර්වක වීමත් කුසලයක්, ඥානසම්පන්න බව, අන් අයගේ අනර්ථය වළක්වන්නට අර්ථකාමීව ක්‍රියා කිරීමත් ඥානසම්පන්න ක්‍රියාවක්. මේ දෙකම වැරදි නෙමෙයි. නමුත් යම්කිසි කෙනෙකුගේ ගුණ මකුභාවය මේ ඥානෙහි ස්වરૂපයෙන්, ප්‍රඥාවේ ස්වરૂපයෙන් මතුවලා එන්නට පුළුවන්. ඇත්තටම අනුන්ට යහපතක් කිරීමේ අදහස නෙවෙයි එතන තියෙන්නේ, අර ගුණය අගයන්නට නොකමැති බව. ගුණය යටකරන, අවලංගු කරන, ඒක මකා දමන්නට උත්සාහ කරන අසත්පුරුෂ ගතිය තමන් තුල තියෙනවා. ඒ ගතිය මතුවලා එනවා අනුන්ගේ යහපත කැමැත්තෙන් තමයි මම මේ දේ කරන්නේ. සමාජයේ පිළිබඳ විචාරපූර්වක අදහසිනුයි මම මේ දේ කරන්නේ වගේ ඒ ස්වરૂපයෙන් එය මතුවෙන්නට පුළුවන්. ඒ නිසා මේ විවිධ ස්වરૂපයෙන් අපේ මනසේ මේ දුර්ගුණය, ඒ කියන්නේ මේ ಗುಣ මකන බව, ಗುಣ යටපත් කරන බව, ಗುಣ අවලංගු කරන බව, ಗುಣ නොතකා හරින බව, අනිත් අයගේ ගුණය සුළුකොට තකන බව, මේ කියන දුර්ගුණය විවිධ ස්වરૂප වලින් අපේ මනසේ මතුවෙන්නට පුළුවන්. එය ප්‍රകൃතිමත් වෙන්නටත් පුළුවන්, වංචක ධර්ම හැටියට එන්නටත් පුළුවන්. ඒ නිසා මේ විවිධ ක්‍රම වලින් අපේ මනසේ අනුන්ගේ ගුණය යට කරන ගතිය මතු වෙනවද කියන එක ගැන නිවන් දකින්නට උත්සාහ කරන ගුණධම් වඩන සත්පුරුෂයා, යෝගාවචරයා, එවගේම නිවන් මඟ ගමන් කරන ගිහි හෝ පැවිදි හෝ අපි හැම දිනම මේ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. එතකොට මේ දුර්වලකම අපේ මනසේ මතුවෙන්නේ කවර හේතුන් නිසාද? පින්නතුනි, ප්‍රධාන වශයෙන්ම මෙයට මූලික වෙන්නේ මෝහය. මෝහය කියලා කියන්නේ නිවැරදිව කරුණු වටහාගත නොහැකි බව. මේ බොහෝ ක්ලේශයන්ට මෝහය මූලික වෙනවා. සියලුම ක්ලේශයන්ට මෝහය මූලික වෙනවා. දැන් මෙබඳු කාරණයකදීත් අපට ඒ කරුණ වටහා ගන්නට බැරි මෝහය තමයි ප්‍රධාන සාධකයේ වෙන්නේ මේ දුර්ගුණේ මතුවෙන. ඒ වගේම අසත්පුරුෂ බව. අසත්පුරු෷ බව කියලා කියන්නේ සත්පුරුෂ ධර්මයන්හි නොපිහිටි තැනැත්තාට. සත්පුරුෂයා ගැන බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පංචශීලය පිළිබඳව දක්වන තැන තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා, පංචශීලය ආරක්ෂා කරන පංචශීලයේ පිහිටි තැනැත්තා සත්පුරුෂේ. ආර්ය ශ්‍රාංක මාර්ගයේ දක්වන තැන, දස කුසල කර්මපත දක්වන තැන, ඒ වගේම විවිධ කුසලයන්, විවිධ සද්ධර්මයන් දක්වන තැන්වල බුදුරජාණන් වහන්සේ ඊට සාපේක්ෂව සත්පුරුෂයා පැහැදිලි කරලා තියෙනවා. ඒතකොට සමස්තාර්ථය ගත්තොත් සත්පුරුෂයා කියලා කියන්නේ අසද්ධර්ම යටපත් කරලා සද්ධර්ම තමන් තුළ මතු කරගන්නට, අවදි කරගන්නට උත්සාහවත් වෙන තැනැත්තා. එතකොට ඒ සද්ධර්ම තමන් තුළ අවදි කරගන්න උත්සාහ කරනවා නම් අන් අයගේ සද්ධර්ම, අන් අයගේ සත්පුරුෂකම් තමන්ට ටිකෙන් ටික පෙනෙන්නට ගන්නවා, දැනෙන්නට ගන්නවා. එතකොට මෝහය අධික පුද්ගලයාට ඒ ගුණය ගුණය හැටියට හඳුනා ගන්නට බෑ. සත්පුරුෂකම සත්පුරුෂකම හැටියට හඳුනා ගන්න බෑ. ඒ නිසා තමයි අර තමන්ට කරන්න ගිය උපකාරයම තමන්ට කරපු හානියක් හැටියට, පාඩුවක් හැටියට, තමන්ට කරපු බරපතල වරදක් හැටියට ඔවුන් අර්ථකථනය කරන්නේ ඒ ප්‍රඥාවෙන් ගුණය දකින්නට නොහැකිකම නිසා. පින්නතුනි, දැන් සමාජයේ බොහෝ අවස්ථාවල අපට මේ දුර්වලකම අඩුවැඩි ස්වරූපයෙන් පෙනෙනවා. ඒ ගුණය ගුණය හැටියට නිවැරදිව හඳුනා ගන්නට නොහැකි වීම නිසා අන් අයගේ ගුණය දුර්ගුණයක් හැටියට දකින අවස්ථා. ඒ කියන්නේ අපි හිතමු දැන් තමන්ට බොහෝම හිතවත්ව, මිත්‍රශීලීව තමන් කැමති වෙන දෙයට කැමති වෙනවා, අකමැති දෙයට අකමැති වෙනවා, තමන් හිතන විදිහටම හිතනවා වගේ පෙනෙනකොට අපට පෙනෙන්නේ ඒ තැනැත්තා තමයි ඊටාම හොඳ හිතක් තියෙන, හොඳ අදහස් තියෙන සත්පුරුෂයා. හැබැයිම සත්පුරුෂ භාවයෙන් අපි කරන වැරදි වලට බාධා කරන, අපි යහපතෙහි යොදවන්නට උත්සාහ කරන ඊබඳු පුද්ගලයා අපට පේන්නේ නිතරම අපට බාධා කරන, කරදර කරන, අපි අකමැති දේවල් කරන්න කියලා අපට බල කරන ඊබඳු කිසි සද්භාවයක් නැති දුෂ්ටෙක් වගේ තමයි අපට එතනත්තා පේන්නේ. ඒ මොකක් නිසාද? ඒතනත්තා අපේ හැඟීම් වලටයි බාධා කරන්නේ, යහපත් අර්ථය පිණිසයි අපිව මේ පොළඹවන්නේ කියන කාරණේ වටහා ගන්නට තරම් තමන්ට ප්‍රඥාව නැති නිසා. දැන් දරුවෝ බොහෝ වෙලාවට මව්පියෝ සමග ගැටෙන්නේ, ගුරුවරු සමග ගැටෙන්නේ, ඒ මව්පියෝ සහ ගුරුවරු සද්භාවයෙන් තමන්ගේ යහපත සඳහා ඒ දරුවා හැඟීම්බරව කටයුතු කරන්න උත්සාහ කරනකොට ඒවෙන් වළක්වලා අර්ථ සම්පන්න දෙයකට යොදවන්නට උත්සාහ කළාට එය අර්ථවත් දෙයක් කියලා වටහා ගන්නට දරුවාට ප්‍රඥාව නැතිනම් ඒ දරුවා මව්පියන්ගේ, ගුරුවරයාගේ සත්භාවය අනර්ථයක් හැටියට තමයි දකින්නේ. ඒ වගේම පිනතුනේ සමහර වෙලාවට තමන් කැමැතිම දෙයට බාධා කරනකොට, එතකොට තමන්ට විරුද්ධවාදී පුද්ගලයෙක් හැටියට තමයි ඒ තැනැත්තා තමන් විසින් හඳුනාගන්නේ. මේ විදිහට අර අපි කැමති අපේ හැඟීම් වලට අනුව කටයුතු කරන්න අනිත් අය උදව් කරනවා නම් ඒක තමයි සත්පුරුෂ බව, ඒක තමයි හිතවත් බව, ඒක තමයි සද්භාවය කියලා හුඟක් දෙනා වරදවා වටහා ගන්නවා. සැබෑ අර්ථය පිණිස, සැබෑ යහපත පිණිස, අනර්ථයෙන් වැළැක්වීම පිණිස යම් කිසි කෙනෙක් ක්‍රියා කරනවා නම් ඒවා පිළිබඳව දරුවෝ සමහර වෙලාවට මව්පියන්ට, ගුරුවරුන්ට චෝදනා කරන මට්ටමට පෙළඹෙන්නේ ඒවාෙහි වටිනාකම හඳුනාගත නොහැකිව. ඉතින් බොහෝ දරුවන්ට මව්පියෝ නැති වෙච්ච කාලෙක, ගුරුවරු අහිමි වෙච්ච කාලෙක තමයි අපේ ගුරුවරු නිසායි, අපේ මව්පියෝ නිසායි අද අපි මෙතන ඉන්නේ කියලා ඇතැම් කෙනෙකුට වැටහෙනවා. හැබැයි මේ කියන ගුණමක පුද්ගලයාට, මේ කියන අසත්පුරුෂයාට අම්මා තාත්තා නැති වෙච්ච කාලෙකවත් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ අම්මා තාත්තගෙන් මට මෙහෙම දෙයක් වුණා කියලා. ගුරුවරු නැති කාලෙකවත් පිළිගන්නේ නැහැ ගුරුවරු නිසායි අද අපි මෙතන ඉන්නේ කියලා පස්සෙවත් පිළිගන්න සූදානම් නැ මේ කියන ගුණමකු භාවයෙන් මනස කෙලසාගත්තු අසත්පුරුෂ තැනැත්තා. අන්න එතනයි මෙහි තියෙන බරපතලකම. දැන් සමහර කෙනෙකුට මුල් අවස්ථාවේ මුලාව නිසා, මෝහය නිසා, කරුණු හරියට නොවැටහීම නිසා කරුණු වර්ධවා වටහා ගත්ත වෙන්න පුළුවන්. පසු කාලීනව අත්දැකීම් තුළින් ප්‍රඥාව අවදි වෙනකොට වැටහෙන්න ගන්නවා අනිකා තමන්ට කළේ යහපතක් කියන බව. හැබැයි අසත්පුරුෂයාට, ගුණමක පුද්ගලයාට එය පිළිගන්නට මනස ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉන්න නොදෙන ආකාරයෙන් මේ ගුණමක භාවයෙන් තමන්ගේ මනස ආවරණය කරනවා. එනිසයි මේක චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මේ ගුණමක භාවයෙන් අපට නැගී සිටින්නට නම් මේට ප්‍රතිවිරුද්ධ සද්භාවය අපි තුල අවදි කරන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතඤ්ඤෝ කතවේදීතාව හැටියට. තථාගතයන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරනවා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මහණෙනි, මේ ලෝකයේ කළගුණ දන්නා, ඒ කළගුණ ප්‍රකට කරලා ඒ අනුව ප්‍රත්‍යපකාර කරන සත්පුරුෂයෝ ලෝකේ බොහොම දුර්ලභයි. එතකොට කතඤ්ඤෝ කතවේදී, කතඤ්ඤෝ කියලා කියන්නේ තමන්ට කළ උදව්ව, තමන්ට කළ උපකාරය දන්න තැනැත්තා. ඒක උපකාරයක් හැටියට පිළිගන්න තරම් ඒ තැනැත්තට ප්‍රඥාව තියෙනවා. තමන්ට උපකාරයක් කළා කියන එක ඔහුට මතකයේ තියෙනවා අඩුතරමින්. එතකොට ඒක තමයි කතඤ්ඤෝ කියලා කියන්නේ. කතවේදී කියලා කියන්නේ ඒ කළ ගුණ දැනගෙන ඒ කළ ගුණය ප්‍රකට කරනවා. ඒ කියන්නේ දැන් සමහරු ඉන්නවා අනිත් කෙනා තමන්ට උදව්වක් කළා කියන බව දන්නවා. දන්නවා වුණාට කවදාවත් ඒක කියන්නේ නැහැ, ප්‍රකට කරන්නේ නැහැ. ඒ වගේ මේ තමන්ට කරපු උපකාරයට ප්‍රත්‍යපකාර කරන්න ඕන කියලා ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ කෘතවේදී බව, එහෙම නැත්නම් කතවේදීතාවය කියලා හඳුන්වන්නේ ඒ අනුන් තමන්ට කරපු උපකාරය සිහි කරනවා වගේම ඒක මතු කරලා, ඉස්මතු කරලා කතා කරනවා, ඒක ප්‍රකට කරනවා, ඒ පිළිබඳව ලෝකයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමන්ට කරන්න පුළුවන් හැම මොහොතකම ඒ අය වෙනුවෙන් යහපත කරන්න, ප්‍රත්‍යපකාර කරන්නට ඉදිරිපත් වෙනවා. එතකොට කළගුණ දන්නා බව, ඒ කළගුණ මතු කරලා ඊට අනුව ක්‍රියා කරන බව ලෝකෙහි දුර්ලභ කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ බඳු පුද්ගලයෝ ලෝකෙ දුර්ලභයි. ගිහි පැවිදි දෙපිරිසම අතර මේ සද්භාවයන් නිවැරදිව අවදි කරගත්තු අය අපට බොහොම සමස්තයත් එක්කලා සාපේක්ෂව කල්පනා කරලා බලනකොට බොහොම අතලොස්සක් තමයි අපට හමු වෙන්නේ. ඉතින් ඒ නිසා ගිහිද පැවිදිද කියන එක නෙවෙයි මෙතනදි වැදගත් වෙන්නේ. අපේ సంతානය තුළ මේ ගුණය අවදි කරගන්නට අපි කොච්චර සමත් වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ සැවැත් නුවර රාද කියලා එක්තරා මහලු බ්‍රාහ්මණයෙක් හිටියා. මේ මහලු බ්‍රාහ්මණයට භික්ෂුන් වහන්සේලා ඇසුරු කරගෙන උන්වහන්සේලා ඇසුරේ ගුණධම් වඩන්නට ඕනෑය කියන අදහසක්, කල්පනාවක් ඇති වුණා. පැවිදි වෙන්නට කැමැත්තක් ඇති වුණා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ අවසරය පරිදි විහාරස්ථානයට පැමිණිලා උන්වහන්සේලාට අප උපස්ථාන කිරීම ආරම්භ කළා. දැන් ඔහුගේ ශක්ති ප්‍රමාණයෙන් ඔහු වයෝ වෘද්ධයි, කය දුබලයි. නමුත් Tamanට පුළුවන් හැටියට භික්ෂුන් වහන්සේලාට උපකාර කරනවා. භික්ෂුන් වහන්සේලාත් ආහාර පාන ආදියෙන් මේ රාද බමුණාට සංග්‍රහ කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලනකොට මේ රාද බ්‍රාහ්මණයාට රහත් වෙන්නට තරම් වාසනා ගුණ ඇති බව දැනගෙන තථාගතයන් වහන්සේ එදා මේ රාද බ්‍රාහ්මණය හමුවට වැඩම කළා. වැඩම කරලා රාධ බ්‍රාහ්මණයාගෙන් අහනවා, බමුණුතුමනි කොහොමද දෛනික කටයුතු, ඔබ මේ විහාරස්ථානයේ නැවතිලා භික්ෂුන් වහන්සේලාට මේ විදිහට වත් පිළිවෙත් ආදිය කරනවා, භික්ෂුන් වහන්සේලාත් ඔබට යම් සංග්‍රහයක් කරනවද කියලා ඇහුවා. එතනදී මේ රාධ බ්‍රාහ්මණයා කියනවා, ස්වාමීනි භික්ෂුන් වහන්සේලා මට බොහෝ උපකාර කරනවා ආහාර පාන ආදී, නමුත් මාව පැවිදි කරන්නට නම් කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ මේ කාරණය මුල් කොටගෙන භික්ෂුන් වහන්සේලා රැස් කරනවා. රැස් කරලා ඒ භික්ෂු පිරිසට ආමන්ත්‍රණය කරලා තථාගතයන් වහන්සේ අහනවා, මහණෙනි නුඹලාට මේ රාධ බ්‍රාහ්මණයාගෙන් යම් කිසි උපකාරයක් වෙච්ච කෙනෙක් නුඹලාට සිහි කරන්න පුළුවන්ද? මේ ඉන්න භික්ෂු පිරිස අතරින් කාට හරි මේ රාධ බ්‍රාහ්මණයාගෙන් යම් කිසි උදව්වක් ලැබිලා තියෙනවද ජීවිතේ කවදාහරි? එතනදී සරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් වෙලා කියනවා, ස්වාමීනි මට සිහි කරන්න පුළුවන් එවන්න. මම දිනක් සවැත් නුවර පිඬුසිඟා වඩිනකොට මේ තැනැත්තා තමන්ට ලැබුණු බත් හැන්දක් මට එදා දහවල් දානය සඳහා පූජා කළා. මගේ පාත්‍රයට මේ පුද්ගලයා එක බත් හැන්දක් පූජා කළ බව මට මතකයි. ඒ උපකාරය මට සිහිපත් වෙනවා කියලා සරියුත් හාමුදුරුව ඉදිරිපත් වෙලා ප්‍රකාශ කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ විමසනවා, සාරිපුත්ත ඔබට කළ උපකාරයේ ප්‍රමාණවත් නොවේද මේ තැනැත්තාට නිවන් මඟ සඳහා සහාය වෙන්න? ස්වාමීනි මම ඒ සඳහා සහාය වෙන්නම් කියලා සරියුත් හාමුදුරුව මේ වයෝවෘද්ධ රාධ බ්‍රාහ්මණයා තමන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් හැටියට ප්‍රවෘජ්ජාවට පත් කළා. පැවිදි කරලා උන්වහන්සේ දැන් සියලු දෙනාටම නවකෙක්, ඒ කියන්නේ දැන් වයසින් වැඩි හිටිද බාලද කියන එක නෙමෙයි, මහානකම තුල අලුතෙන් පැවිදි වුණහම ඒ තැනත්තා සාමාන්‍යයෙන් පැවිද්දෙක් හැටියටයි සලකන්නේ. එතකොට වයසින් වයස අවුරුදු 80ක් 90ක් වෙලා තිබුණා වුණත් එදා පැවිදි වුණහම අර අවුරුදු 10 15 වයස ඇති පොඩි හාමුදුරුවරු ඊට කලින් නම් පැවිදි වෙලා තියෙන්නේ. දානශාලාවේ වාඩි වෙනකොට ඒ කලින් පැවිදි වෙච්ච හාමුදුරු මුලින් වාඩි වෙනවා, අර පස්සේ පැවිදි වෙච්ච හාමුදුරු අගින්ම වාඩි වෙනවා. දැන් මේ රාධ බ්‍රාහ්මණයා වයසින් වැඩි වුණාට, වයෝවෘද්ධ වුණාට උන්වහන්සේ අලුත පැවිදි වෙච්ච නවක පැවිද්දෙක් නිසා අර දානශාලාවේ ආසන කෙළවරේ තමයි වාඩි වෙන්නේ. එතකොට දැන් දන් බෙදාගෙන එනකොට, දන් පිළිගන්නනකොට හැම විටම අර අගට එනකොට සමහර ආහාර වර්ග ඉවර වෙලා. එතකොට දැන් මේ තැනැත්තා කයිනුත් දුර්වලයි, ඒ වගේම ආහාර පාන යම් යම් අවස්ථාවල අඩුපාඩු වීම නිසාත් යම් ක්ලාන්ත භාවයකට පත් වෙනවා. ඒතර තමන් වහන්සේගේ ශිෂ්‍යවරයා මේ විදිහට පීඩාවට පත් වෙන නිසා සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේව එකතු කරගෙන තමන් එක්ක වැඩම කරවාගෙන පිඬුසිඟා වඩිනවා. ඒතර තමන්ට ලැබෙන දෙයින් පවා මේ වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ මේ නවක පැවිද්දා පෝෂණය කරන්නට කරුණා මෛත්‍රියෙන් කටයුතු කරනවා. එහෙම කටයුතු කරලා මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි කියලා අවවාද අනුශාසනා කළා. අර රාධ ස්වාමින් වහන්සේත් ඒ අවවාද අනුශාසනා පිළිගෙන ඒ අනුව කටයුතු කරලා බොහොම කෙටි කාලයකින්ම අරහත්ත්වයට පත් වුණා. දිනක් භික්ෂුන් වහන්සේලා මේ කාරණය ධම්සභා මණ්ඩපයේ සාකච්ඡා කරනවා. සරියුත් මහරහතන් වහන්සේගේ කෘතවේදීත්වය හරි පුදුමයි. තමන් වහන්සේට එක බත් හැන්දක් පූජා කළ බව උන්වහන්සේ සිහිපත් කරලා ඊට ප්‍රත්‍යපකාර සලකන්නට මේ වයෝවෘද්ධ පුද්ගලයා පැවිදි කරගෙන ඒ තැනැත්තාට අවශ්‍ය ප්‍රත්‍යපහසුකම් සපයා දෙමින් නිවන් දකින්නට මඟ පෙන්වනවා. උන්වහන්සේට කළ යුත්ත නොකළ යුත්ත කියා දෙනවා. සරියුත් හාමුදුරුව බොහෝ කළගුණ දන්නා, කළගුණ අනුව කටයුතු කරන, ප්‍රත්‍යපකාර කරන සුවිශේෂ චරිතයක් නේද කියලා භික්ෂුන් වහන්සේලා කතාබහ කරද්දී බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අතීත ප්‍රවෘත්තියක් සිහිපත් කරනවා. මහණෙනි අද පමණක් නෙවෙයි පෙරත් සාරිපුත්ත තමන්ට යම් කෙනෙක් උපකාර කළා නම් ඒ තැනැත්තා වෙනුවෙන් බොහෝ කෘතවේදීව ප්‍රත්‍යපකාර කළ සත්පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගේ ගුණය එතනදී ප්‍රකට කරලා දේශනා කරනවා. පින්නතුනි මේ විදිහට ගිහි වුණත් පැවිදි වුණත් දැන් පැවිද්දන් අතර අරහත්ත්වයට පත් වෙනකොට උන්වහන්සේලා තුළ මේ සත්පුරුෂකම් සත්භාවයන් පූර්ණත්වයට පත් වෙනවා. නමුත් ඉන් මෙපිට භික්ෂු භාවයට පත් වුණා වුණත් පැවිදි වුණා වුණත් ඒ හැමදෙනා වහන්සේ තුලම මේ හැම ගුණයක්ම පරිපූර්ණයි කියලා අපිට කල්පනා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පැවිදි වුණු භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේලාගේ මනස ගැන කල්පනා කරලා බලන්නට ඕන. අපි තුල මේ ගුණාංග තියනවාද? ගිහිව වාසය කරන සත්පුරුෂයා කල්පනා කරලා බලන්නට ඕන. අපි තුල මේ සත්භාවයන්, මේ යහගුණ තියනවාද? එහෙම නොවේ නම් ඒ කුමක් නිසාද කියලා කල්පනා කරලා ඒ ගුණය මතු කරගන්න, අවදි කරගන්න ක්‍රියා කිරීම අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කලගුණ දන්න, කලගුණ ප්‍රකට කරන අය ලෝකේ දුර්ලභයි. ඒ සත්පුරුෂ ධර්මය. දැන් මේ සත්පුරුෂ ධර්මය යම් කෙනෙක් තුල පවතිනවා නම් පින්නතුනි, ඒ තැනැත්තාට ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් මහා ලාභයක් සිද්ධ වෙනවා. ලෞකික වශයෙන් ඒ තැනැත්තා මිතුරන් බහුල කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බොහෝ දෙනා ඒ තැනැත්තාව ඇසුරු කරන්නට කැමති, ප්‍රියමනාපයි. කුමක් නිසාද? ඔහු නිරන්තරයෙන් අන් අයව ඇගීමට ලක් කරන, ඒ වගේම තමන්ට සිද්ධ කරපු කුඩා උපකාරයට පවා ප්‍රත්‍යපකාර කරන්නට ඉදිරිපත් වෙන කෙනෙක් නිසා එබඳු කෙනෙක් ඇසුරු කරන්නට බොහෝ අය ප්‍රියශීලී වෙනවා. පින්නතුනි, අපට මතකයි අපේ පොකුණුවිට ශ්‍රී විනය අලංකාරාමේ වැඩ හිටිය හේන්ගොඩ කල්යාණ ධම්ම කියලා ලොකු හාමුදුරු නමක්, අපේ රේරුකානේ මහානායක ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නම. උන්වහන්සේට ලංකාව පුරාම උන්වහන්සේ වැඩම කරන ඕන තැනක ගිහි පැවිදි බොහෝ මිත්‍රයන් ඉන්නවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඒ හේන්ගොඩ කල්යාණ ධම්ම ලොකහාමුදුරුවෝ ළඟ තිබුණු සුවිශේෂ ගුණයක්. ඒ තමයි තමන් වහන්සේට යම්කිසි උපකාරයක් කළා නම් ඒ උපකාරය හැමදාම සිහි කරනවා. තමන්ට කරන්න පුළුවන් හැම ප්‍රත්‍යපකාරයක්ම කරන්න උන්වහන්සේ ඉදිරිපත් වෙනවා. ඒ වගේම තමන්ට උපකාර කළා ඒ පිළිබඳව විතරක් නෙමෙයි, අනුන්ට උපකාර කරන අය ගැනත් උන්වහන්සේ ඇගයීමට ලක් කළා. විශේෂයෙන් රේරුකානේ මහානායක හාමුදුරුවන්ට ජීවිතයේ අවසාන භාගයේ වසර 17ක්ම අප උපස්ථාන කළේ වර්තමාන විහාරාධිපති කිරිවරුවේ ධම්මානන්ද නායක හාමුදුරු. එතකොට උන්වහන්සේ කරන ඒ උපකාරය අපේ කල්යන ධම්ම ලොකු හාමුදුරුව වැඩ ඉන්න කාලේ හරියට අගය කළා. එතකොට මේ තමන්ට ලැබෙන උපකාරය විතරක් නෙමෙයි, අර රේරුකානේ මහානායක හාමුදුරුව වැනි සිල්වත් ගුණවත් උත්තමයෙක් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිත කාලෙම කැප කරලා අවුරුදු 17ක් මුළුල්ලේ කිරිවරුවේ ධම්මානන්ද නායක හාමුදුරුව ඒ කරපු කැපකිරීම අපට හිතන්නවත් බැහැ නේද? මේ රෑ දවල් දෙකේ මහානායක හාමුදුරුවන්ට අවසාන කාලේ වසර 10ක් විතර ඇස්පෙනීම තිබුණේ නැහැ. ඒ නිසා රාත්‍රී කාලයටත් දැන් වෙලාව කීයද, මට වතුර ටිකක් දෙන්න, ගිලන්පස ටිකක් දෙන්න කියලා එහෙම උන්වහන්සේට, මොකද දවල් කාලේ දානේ වන්දලා ටිකක් කුස පිරුණෙන් පස්සේ හොඳට සුවසේ නිින්ද යනවා. ඒතර නායක හාමුදුරුවෝ ඇස්පෙනීම නැති වුණත් උන්වහන්සේ විකාලේ ආහාර වැළඳුවේ නැහැ. ඒ නිසා සවස් කාලේ, රාත්‍රී කාලේ කුස හිස් වෙනකොට උන්වහන්සේ නිතර නිතර අවදි වෙනවා. එතකොට ඒ අවදි වෙන ගානේ දැන් මේ රාත්‍රියද දවාලද කියලා උන්වහන්සේට සංඥාවක් නැහැ, ඇස් දෙක පේන්නේ නැති නිසා. ඉසයි බොහෝ අවස්ථාවල කතා කරලා වෙලාව කීයද කියලා අහනවා, වතුර ටිකක් ඉල්ලනවා. එතකොට කිරිවරුවේ ධම්මානන්ද නායක හාමුදුරුවෝ ඒ වෙනකොට තරුණ භික්ෂුන් වහන්සේ නමක් හැටියට, එතකොට රාත්‍රී එළිවෙනකම්ම සමහර වෙලාවට 10-12 වතාවක් අවදි වෙනවා නායක හාමුදුරුවන්ට අවශ්‍ය දේවල් සම්පාදනය කර. එතකොට එහෙම කියලා උන්වහන්සේට දවල් කාලේ සැතපෙන්නට වෙලාවක් නැහැ, දවල් කාලේ අවශේෂ විහාරස්ථානයේ වැඩ කටයුතු තියෙනවා. එතකොට මේ සියල්ලම කැපවීමෙන් ජීවිත පරිත්‍යාගයෙන් උන්වහන්සේ කළා වසර 17ක් මුළුල්ලේ. එතකොට හේන්ගොඩ කල්යාණ ධම්ම හාමුදුරුව මේ කාරණේ බොහොම අගය කොට සැලකුවා. තමන් වහන්සේට කරපු උපකාර විතරක් නෙමෙයි, මේ රේරුකානේ මහානායක හාමුදුරුව වෙනුවෙන් මේ තරුණ භික්ෂූන් වහන්සේ තමන් පැවිදි වෙච්ච පන්සල් අතහැරලා ඇවිල්ලා, ගෙවල් දොරවල් අතහැරලා ඇවිල්ලා, ගුරුවරු අතහැරලා ඇවිල්ලා මේ මහානායක හාමුදුරුවන්ට මේ කරන උපකාරය අපි වගේ කෙනෙකුට හිතන්නවත් බැහැ නේද කියලා හරියට අගය කළා. ඒ වගේම අපට බොහොම කෙටි කාලයක් උන්වහන්සේ ඇසුරු කරන්න ලැබුණා හේන්ගොඩ කල්යාණ ධම්ම ලොකහාමුදුරු. ඉතින් අපි බොහොම කුඩා භික්ෂුන් වහන්සේ නමක් හැටියට හිටියා වුණත් අපි යම්කිසි අර්ථ සම්පන්න දෙයක් කරනවා නම්, අපි යම්කිසි හොඳ ධර්ම දේශනාවක් කරනවා නම් ලොකහාමුදුරු හැමදාම ඒක අගය කළා. ඒ වගේම අනිත් අයටත් කියනවා, මේ හාමුදුරු හොඳට බණ කියනවා, මේ හාමුදුරුවන්ගේ මේ දක්ෂතාවයන් තියෙනවා, මෙහෙම ඉගෙන ගන්න පුළුවන්. හැම විටම අනිත් අයගේ ගුණය අගය කරන්නට පෙළඹුණා. ඉතින් මේ ස්වභාවය නිසා හේන්ගොඩ කල්යාණ ධම්ම ලොකු හාමුදුරුවන්ට ලංකාවේ කොතනද යන්නේ වැඩම කරන්නේ ඒ ඕනෑම තැනක ගිහි පැවිදි දෙපිරිසම විශාල වශයෙන් උන්වහන්සේ වටා මිත්‍රශීලීව ඒකරාශී වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි අනිත් අයගේ ගුණ සිහි කරන බව සහ ඒ ගුණයට ප්‍රත්‍යපකාර කරන්නට ඉදිරිපත් වෙන සත්පුරුෂ ස්වභාවය. ඒ නිසා පින්නතුනි යම් කෙනෙක් තුල මේ ගුණය අවදි කර ගන්නට පුළුවන් නම් ලෞකික වශයෙන් උත් බොහෝ මිත්‍රයන් ඇතුව බොහෝ අයගේ සත්කාර උපකාර ඇතුව ජීවත් වෙන්නට හේතුවක් වෙනවා. ඒ වගේම ලෝකෝත්තර වශයෙන් නිවන් දකින්නට විශේෂයෙන්ම මේ ගුණය උපකාර වෙනවා. මේ ගුණගරුක භාවය අපි මුලිනුත් සිහිපත් කළා. ගුණගරුක භාවය අපට උදව් වෙනවා අපේ චිත්තසංතානයේ ගුණ අවදි කරන්නට. අපි අන් අයගේ ගුණය අගය කරන්නේ නැත්නම් ගුණය දකින්නට තරම් සද්භාවයක් අපි තුල නැතිනම් අපේ సంతානේ ಗುಣ වැඩෙන්නට එම බාධාවක් වෙනවා. පින්තුනේ බෞද්ධයින් හැටියට අපේ සංස්කෘතිය තුලම අපි පුංචි කාලේ ඉඳලා බුදුන් වඳින්න, මව්පියන්ට වඳින්න අපිව පුරුදු පුහුණු කරනවා. මේවා විශාල වටිනාකමක් තියෙනවා. කොමක්ද වටිනාකම? බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති බව අපි දන්නවා. නමුත් ඒ ජීවමානව නැතත් උන්වහන්සේගේ ගුණය සිහි කරලා නැවත නැවත වන්දනා කරන්න, මල් පහන් පූජා කරන්න අපි පෙළඹෙනකොට කාලයක් යද්දී අපේ චිත්තසංතානයේ ගුණ අගය කිරීම නැමැති මේ ගුණගරුක භාවය අපේ සිත් සතන් තුළ අනුක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. හොඳ හෝ නරක යම් කෙනෙක්ගේ පවතින ගුණයක් අපි හොඳ ගුණය යහ ගුණය හැටියට හඳුන්වනවා, නරක ගුණය දුර්ගුණය හැටියට හඳුන්වනවා. යහ ගුණය වුණත් දුර්ගුණය වුණත් අපේ මනසින් ඇගීමට ලක් වෙනකොට මනසේ ස්වභාවය තමයි අපේ මනස තුල ඒ යහ ගුණය හෝ දුර්ගුණය වැඩෙන්නට පටන් ගන්නවා. මේක එක්තරා මනෝවිද්‍යාත්මක කාරණයක්. අපි පුංචි කාලේ ඉඳලම යම් කිසි කෙනෙකුගේ යම් ගතියක් යම් කාරණයක් අගය කරනවා නම් අපි හිතමු මත්පැන් බොන කෙනෙක් ඒ මත්පැන් බීම පිළිබඳව තව කෙනෙක් අගේ ඇගීමට ලක් කරනවා නම් ඒ අගය කරන පුද්ගලයාත් වැඩි දවසක් යන්නේ ඉස්සෙල්ලා මත්පැන් බොන්න පෙළඹෙනවා. එතකොට සිගරට් පාවිච්චි කරනවා නම් වෙනත් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා නම් ඒක අගේ කරනවා නම් යම් කිසි මිත්‍රයෙක් ඒ මිත්‍රයත් වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා අතනට පෙළඹෙනවා. බුලත් විට ටිකක් කන එක පවා පින්නතුනේ ඒක හොඳයි ඒක අවශ්‍යයි කියලා යමෙක් හිතන්න පෙළඹුණොත් එතනත්ත වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා ඒකට පෙළඹෙනවා. ඒ වගේම තමයි යහගුණය යම් කෙනෙක් තුල තියෙන සත්භාවයේ හොඳ ගුණය සත්පුරුෂ ගුණය කරුණාව මෛත්‍රිය අපේ සිත් සතන් තුලින් ඇගීමට ලක් වුණොත් කලක් යද්දී අපේ චිත්තසංතානයේ ඒ ගුණය අනුක්‍රමයෙන් වැඩෙන්නට ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි වන්දනාමාන කරනකොට නිකම්ම මල් ටිකක් තියන්න ගාත ටිකක් කියන්න විතරක් නෙවෙයි පින්නතුනේ පහනක් දල්වනකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ගුණය සිහි කරලා අපට ඒක කරන්න පුළුවන් නම් ඒ පිළිබඳව ඇගීමක් ඇති කරගන්න පුළුවන් නම් කාලයක් යනකොට අපේ සිත් සතන් තුළ ප්‍රඥාව අවදි වෙන්නට හේතුවක් වෙනවා. ඒ නිසා ලෝකේහි අග්‍රම සිල්වතානන් අග්‍රම ගුණවතානන් වූ තථාගතයන් වහන්සේගේ ගුණය අගය කරන්න කුඩා කාලයේ දරුවන්ට නොහැකි වුණත් සංස්කෘතියක් හැටියට චාරිත්‍රයක් හැටියට පින්කමක් හැටියට බුදුන් වඳින්නට මල් පහන් පූජා කරන්නට ඒ දරුවන් කුඩා කාලේ ඉඳලා පොළඹවන්නේ මේ සිද්ධාන්තය නිසා. ඒතකොට කලක් යනකොට වැඩිහිටි වෙනකොට ඒව ගතානුගතිකව නෙමේ ගුණ දැනගෙන වන්දනා කරන්න පටන් ගන්නවා. තව කලක් යනකොට තමන්ගේ సంతානයේ ගුණ වැඩෙනවා. දැන් පුංචි කාලේ අපිට සුරංගනා කතා කියලා ඒව සත්‍ය කතා නෙමෙයි. නමුත් ඒ කතා තුල අර්ථයක් තියෙනවා. හැම විටම වීර ක්‍රියාවක් තුලින් අනිත් අයගේ ජීවිත බේර ගන්න අනිත් අයට උදව් කරන්න ගිය කතා තමයි සුරංගනා කතා කියලා අපි අහන්නේ. ඒතර පුංචි කාලේ අපි ආසාවෙන් ඒ කතන්දර අහනවා. අපට නොදැනුවත්වම අනිත් අයට උදව් කරන්න ඕන, අනිත් අයගේ ජීවිත බේර ගන්න ඕන, මම වගේම අනිත් අයත් රැකෙන්න ඕන කියන මේ සද්භාවයන් කලක් යද්දී අපි තුල වැඩෙන්න ඒ සුරංගනා කතා වුණත් අපට යම් ප්‍රමාණයකට උදව් වුණා. මෙන්න මේ විදිහට පින්නතුනි තව කෙනෙකුගේ හොඳ ගතියක් හොඳ ගුණයක් තමන්ට ලැබිච්ච උපකාරයක් අපේ සිහි කරන්නටත් එය ප්‍රකට කරන්නටත් ඒ අනුව ලෝකයට උදව් කරන්නටත් අපි ක්‍රියාත්මක වෙනවා නම් එය මනුෂ්‍යකමෙහි ලක්ෂණයක්, එය සත්පුරුෂකමේ ලක්ෂණයක්, එය ගුණගරුක භාවයේ ලක්ෂණයක්, එය ලෞකික වශයෙන් සුවපත් ජීවිතයක් මිත්‍රයන් ඇති කරගෙන සුවසේ දිවි ගෙවන්නට වගේම අපට විශේෂයෙන් අපේ චිත්තසංතානයේ යහගුණ අවදි කරගෙන නිවන් දකින්නට ඒක ප්‍රබල සාධකයක් වෙනවා. එනිසා ಗುಣ මකුභාවයේ සිත කෙලසන සිත කිලිටි කරන නිවන් මඟ අහුරන චිත්තෝපක්ලේශ ධර්මය ಗುಣ ගරුක භාවය සහ කෘතවේදී බව කෘතඥතාවය විශේෂයෙන්ම අපේ సంతානයේ සත්පුරුෂ ධර්මයක් හැටියට නිවන් දකින්නට උපකාර වෙන ගුණය. මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ ಗುಣමකු භාවයේ නැමැති දුර්ගුණය දුරු කරලා ಗುಣ ගරුක භාවයත් කෘතවේදී බව සහ කලගුණ සලකන මේ සත්පුරුෂ ගුණයත් අවදි කරගන්නට මේ අසුද්ධම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
සාදු සාදු සාදු.
අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරු ඒ පින්වත් හැම දිනාගෙම පරම්පරාවල මිය පරලෝකීය සියලු ඥාතීන් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ සතුටින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කරන හැම දිනාගෙමත් පරම්පරාවල මිය ගිය ඥාතීන් මේ කුසල් අනුමෝදන් වෙත්වා. ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන සියලු පින් කැමති දෙවිදේවතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් ඥාතීන්ටත් දායකත්වයේ දරූ පින්තුන්ටත් ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටමත් ඔබ අප හැම දෙනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දායකත්වයේ දරුව හැම දිනාටමත් ඒ ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන සැමටත් රටවාසී ලෝකවාසී සියලු දිනාටමත් නිදුක් බව නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා ආයුරාරෝග්‍ය භාග්ය සම්පත් වර්ධනයේ වේවා. ඒ හැම දිනාගෙම සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරගෙන මෙබඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි.
සාදු සාදු
සාදු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණපොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.